SBS ಸಿಂಹಳ ವೆಡಸ್ಟ್ರಹಣ ಸಂದುದಾ ಅಂಗಹರುವಾದಾ ಬೃಹಸ್ಪತಿಂದಾ ಸಹ ಸಿಕುರಾದಾ ಪೆರವರು 11ಟ ಒಬಟ ಸಮೀಪವೇ ಸಿಂಹಳ ವೆಡಸ್ಟ್ರಹಣ ಸವಂದೀಮಟ ಆಕಾರ ಕೀಪೇಗಿನ್ ಪುಲುವನ್ ಗುವನ್ ವಿದಿಲಿಯ ಡಿಜಿಟಲ್ ರೂಪವಾಹಿನಿಯ 38 ವೆನಿ ನಾಲಿಕಾವ ಅಂತರ್ಜಾಲಯ ಹೋ SBS ರೇಡಿಯೋ ಆಪ್ ಮಗಿನ್ ಸಿಂಹಳ ವೆಡಸ್ಟ್ರಹಣ ಸವಂದೆನ್ನ ಪುಲುವನ್ SBS ಸಿಂಹಳ ವೆಡಸ್ಟ್ರಹಣ ಸಮಸ್ತ ಆಸ್ಟ್ರೇಲಿಯಾವಟ ಮೇಸಿನ ಏಕಮ ಸಿಂಹಳ ಗುವನ್ ವಿದಿಲಿಯ
ದೆನ್ ಮೇ ಕಾಲವಕವಾನುವೇದಿ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඔස්ට්‍රේලියාවට පැමිණලා සිටිනවා තමන්ගේ පක්ෂය වෙනුවෙන් විශේෂිත වූ සම්මන්ත්‍රණ මාලාවක් සඳහා. යහපාලන මිත්‍යාව සහ ශ්‍රී ලංකාවේ අනාගතය යනුවෙන් තමයි මේ සම්මන්ත්‍රණ මාලාව නම් කරලා තියෙන්නේ. ප්‍රාන්ත වශයෙන් මේ සම්මන්ත්‍රණ මාලාවට සහභාගී වෙන අතරතුරේදී තමයි විජිත හේරත් මන්ත්‍රීතුමා SBS සිංහල ගුවන් විදුලියේ සමගින් මේ අවස්ථාවේදී අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ආයුබෝවන් මන්ත්‍රීතුමා.
ආයුබෝවන්.
මං ඇත්තටම මේ ජනතා විමුක්ති පෙරමුණේ මේ ප්‍රචාරක සම්මන්ත්‍රණ මාලාවට පාදක කරගත්ත මාතෘකාවෙන්ම සාකච්ඡාව ආරම්භ කරන්නට කැමති. යහපාලන මිත්‍යාව සහ ශ්‍රී ලංකාවේ අනාගතය. ඇත්තටම මං දැනගන්නට කැමති ජනතා විමුක්ති පෙරමුණේ දැනට මොකක්ද මේ වෙනකොට මේ යහපාලන ආණ්ඩුව සම්බන්ධව තියෙන ආකල්පය කියලා දැනගන්න මුලින්ම.
පහුගිය ජනවාරි 8 වෙනිදා ලංකාවේ දේශපාලනයේ ලොකු වෙනසක් සිද්ධ වුණා. ඇත්තටම මේක නිකන් සිද්ධ වුණා නෙමෙයි. එහෙම ලොකු වෙනස්කමක් සිද්ධ කරා. ඒ සිද්ධ කිරීමේ ප්‍රධාන අරමුණ වුණේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස යහපාලනය ඒ වගේම හොඳ සමාජ වටපිටාවක් ඇති කිරීම. ඒකෙදි ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් යම් යම් සාධනීය වෙනස්කම් කීපයක් සිද්ධ වෙලා තියෙනවා. විධායක ජනාධිපතිවරයාගේ බලතල යම් ප්‍රමාණයකින් අඩු කරලා තියෙනවා. තොරතුරු දැනගැනීමේ පනත දැන් සම්මත වෙලා ක්‍රියාත්මක වීමට නියමිතව තියෙනවා. ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක වීම හරහා යම් වෙනස්කමක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා ලොකු වෙනසක්. විශේෂයෙන්ම දූෂණ වංචා චෝදනා වලට ලක් වෙච්ච ඒ පහුගිය කාලේ මහා පරිමාණ සිද්ධ වලට සම්බන්ධයිට අදාළව ඉදිරිපත් චෝදනා වලට නීත්‍ය ක්‍රියාත්මක වෙයි කියන බලාපොරොත්තුවක් ජනතාව තුළ තිබුණා. රටේ ආර්ථිකය ඊට වඩා සාධනීය මට්ටමකට ඇතුළේ කියලා ජනතාව බලාපොරොත්තු වුණා. නමුත් හදපු ආණ්ඩුව හවුල් ආණ්ඩුවක් වෙලා තියෙනවා. මේ හවුලක් නිසාම ඒ ජනතාවගේ සිහින ඒ විදිහටම සැබෑ වෙලා නැහැ. සාධනීය යම් සුළු කරුණු කීපයක් ඉටු වුණත් පොදුවේ ගත්තම යහපාලනය කියන එක සැබෑවට ක්‍රියාත්මක නොවීම පිළිබඳව ඇත්තටම රටේ ජනතාවට තියෙන කලකිරීමක් පසුතැවිල්ලක්. එය කවදා හෝ ශ්‍රී ලංකාව තුළ දෙපයින් සිටුවා ගැනීම ශ්‍රී ලංකා ජනතාවගේ අපේක්ෂාවක් වෙලා තියෙනවා. අන්න ඒ පිළිබඳව දැනුවත් කරන්න තමයි මේ සම්මන්ත්‍රණ මාලාව යොදාගෙන තියෙන්නේ.
දැන් ඇත්තටම විජිත හේරත් මහතා, දැන් ඔබත් මීට ටික වෙලාවකට කලින් කිව්වා එක්තරා අන්දමකට මේ ආණ්ඩුව සමත් වෙලා තියෙනවා කියලා යම් යම් ක්‍රියාමාර්ග අඩගන්න. විධායක බලතලවල යම් කිසි අඩුවක් කරන්න, එතකොට තොරතුරු දැනගැනීමේ පනත, ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ ඔබ සඳහන් කළා. දැන් ඊටත් එහා ගිහිල්ලා ජනතාවගේ ඊට වෙලා නැති අභිලාෂයන් පිළිබඳව, ඒ පාර්ශවයේ පිළිබඳව කතා බහ කරද්දී ආණ්ඩුවේ පසුබැස්ම හෝ කඩාවැටීම් හෝ හේතුව හෝ මොකක් විදිහටද ජනතා විමුක්ති පෙරමුණ දකින්නේ මේ තත්ත්වයට යන්නට බැරි?
ඇත්තටම අමාත්‍යවරු ප්‍රමාණය 30කට සීමා කරනවා කියලා ජනතාවට පොරොන්දුවක් දුන්නා. නමුත් මේ ආණ්ඩුවත් පහුගිය ආණ්ඩුව වගේම දැන් අමාත්‍යවරු 100 ගණක් ඇති කරලා තියෙනවා. පහුගිය ආණ්ඩුවේ විවිධ චෝදනා වලට ලක් වෙච්ච බොහෝ අයට මේ ආණ්ඩුවේ අමාත්‍යකම් දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ අලුත්පත් වෙච්ච අමාත්‍යවරු තමන්ගේ අමාත්‍ය බලය පාවිච්චි කරලා පහුගිය ආණ්ඩුව වගේම තමන්ගේ හිතවත්තු පවුලේ අය ඥාතීන් මේ අමාත්‍යංශවල විවිධ තනතුරු විවිධ සභාපතිකම් ලබා දීලා තියෙනවා. ඒක රටේ ඉහළම පුටුවේ ජනාධිපතිවරයාගේ සිට පටන් ගත්ත දෙයක්. ජනාධිපතිවරයා මේක පටන් ගත්තේ එයාගේම මල්ලි ටෙලිකොම් සමාගමේ සභාපති ධුරයට පත් කරලා. ඒක අනුසාරයෙන් තවත් අමාත්‍යවරු උපදේශකවරු 90 ගණන් තමන්ගේ අමාත්‍යංශවලට පත් කරලා තියෙනවා. ඒවා හරහා අර ජනතා බලාපොරොත්තු වෙච්ච යහපාලනේ බිඳවැටලා තියෙනවා. අනිත් පැත්තට ප්‍රධානම දේ තමයි ආණ්ඩුවේ ආර්ථිකය තුළ අද ඇති කරගෙන යන දේ. ආර්ථිකය තුළ ගත්තොත් ණය, බදු, දඩ ඒ වගේම ජනතාව මත තවත් බරපතලන විවිධ ව්‍යාපෘති තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකත් එක්ක ජනතාවට අමාරුම තත්යකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. යම් යම් සාධනීය දේවල් ටිකක් සිද්ධ වුණා තමයි. හැබැයි පොදුවේ ගත්තොත් ආර්ථිකය තුලත් ආණ්ඩුවක් විදිහට ආදර්ශමත් රට ඉස්සරහට ගෙන යාමක් කියන එක සිද්ධ වෙලා නැහැ. රටේ ජනතාව ලොකු ආර්ථික ප්‍රශ්නකින් ඉඳද්දී ඇමතිවරු ආපහු රට ගාය හැදිලා කෝටි ගණන් වියදම් කරමින් ඇමතිවරුන්ට වාහන ගෙන්න ගත්තා. එවැනි දේවල් කරද්දි ජනතාවට ලොකු බිඳවැටීමක් ඇති වෙනවා. කිහිම අපේක්ෂා බිඳවැටීමක් ඇති වෙලා තියෙන්නේ මේ කියන කරුණු කීපයක් එක්ක.
දැන් ඇත්තටම මම දැනගන්නට කැමතියි, දැන් ඔබතුමා සඳහන් කළා මේ ආර්ථිකය සම්බන්ධව විශේෂයෙන්. අපි දැක්කා පහුගිය කාලවකවානුවේදී මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ යම් යම් තමන්ගේ සංකල්ප ඉදිරිපත් කරමින් ජනතා වේදිකාවන් මත අදහස් ප්‍රකාශ කරනවා. මේ මෑතකම උදාහරණයක් කියන්න පුළුවන් මේ සහෝදරත්වයේ දිනේ වෙනුවෙන් කොළඹ විහාර මහදේවි උද්‍යානයේදී පැවතුණු ඒ උත්සවයේදී ඔබ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ කාන්තාවකගේ ඇඳගෙන ඉන්න ඇඳුම් පැළඳුම් ටික උදාහරණයට අරගෙන කිව්වා කොයි තරම් යැපෙන ආර්ථිකයක් තියෙන රටක්ද මේක කියලා. කොණ්ඩකට්ට, හෑන්ඩ් බෑග් එක, සපත්තු දෙක, සාරිය, මේ හැම එකක්ම පිටරටින් ගෙන්නවලා අපි ඇඳගෙන ඉන්නේ කියලා. දැන් ඇත්තටම මේ රටේ නිෂ්පාදන ආර්ථිකය පිළිබඳව කතා බහ කරද්දි සහ සංවර්ධනය පිළිබඳව කතා බහ කරද්දි මේ පවතින යහපාල ආණ්ඩුවට විශාල චෝදනාවක් තියෙනවා. කලින් පැවති ආණ්ඩුවේ සංවර්ධනය අඩාල වුණා මේ ආණ්ඩුව ආවට පස්සේ. එතකොට හොරු වංචා දූෂකයෝ අල්ලලා දූෂණයට වංචාවට ලක්වුණු මුදල් ඉතිරි කරගන්නවා කියන කතාව එක පැත්තකින් ඉෂ්ට වෙන්නේ නැහැ කියලා තව චෝදනාවක් තියෙනවා. තව අතින් චෝදනාවක් තියෙනවා රටේ නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න ගොවියාට සහන සලසනවා කියලා කියුවට ඒක වෙන්නේ නැහැ කියලා. දැන් එතකොට ඔබ මොකක්ද දකින්නේ මේ දැනට තියෙන වත්මන් යහපාලන ආණ්ඩුවේ මේ දේවල් සිදු නොවෙන්නට මේ පක්ෂ දෙකක් එකතු වෙලා මේ සම්මුතිවාදී ආණ්ඩුවක් බිහි කර ගැනීමද මේකේ වැරද්ද, නැත්නම් නිසි කළමනාකරණයක් ඇතුලේ නැතිකමද, පක්ෂ දෙකේ ආයවලුන් ප්‍රධාන පුටුවල සිටීමද, මොකක්ද මේකේ හේතුව විදිහට ඔබ පක්ෂය දකින්නේ?
ඇත්තටම පක්ෂ දෙකක් එකතු වුණාට පවත්වගෙන යන්නේ පහුගිය ආණ්ඩුව පවත්වගෙන ගිය ආර්ථික ක්‍රමයම තමයි. ක්‍රමයේ වෙනසක් සිද්ධු වෙන්නේ නැහැ. පුද්ගලයන්ගේ වෙනසක් සිද්ධු වුණා. ණය අරගෙන ඒ ධන ණය වලින් අට හදන්න නිෂ්පාදනය වැඩි කරන්න මැදිහත් වෙනවා නම් මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. නමුත් පහුගිය කාලය තුළම සිද්ධ වුණේ ගත්ත ණය නාස්තිකාර දේවල්ට ලෙඩම් කරා. ඉතින් ඒකම තමයි මේ ආණ්ඩුව කරන්නේ. නැවත IMF එකෙන් ණය ගන්නවා, ආසියානු සංවර්ධන බැංකුවෙන් ගන්නවා, විවිධ රටවලින් ණය ගන්නවා. ඒ ණය අරගෙන එක පැත්තකින් කියනවා පහුගිය ණය ගෙවනවා කියලා. ඒකත් යම් කොටසක් ඇත්තක් තියෙනවා. නමුත් ඒක සම්පූර්ණ ඇත්ත නෙමෙයි. මොකද ඒ ගන්න ණය වලින් පහුගිය ආණ්ඩුවගේම අර නාස්තිකාර වියදම් ගොඩක් කරනවා. ඒ නිසා නිෂ්පාදනය වැඩි කරන්න මැදිහත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අතරම රටක් විදිහට මෙවැනි ආර්ථික අර්බුදයකදී දුකාලීන ඉලක්ක සහගත අපි රටේ නිෂ්පාදනය වැඩි කරන්න බැරිවත් වෙනවා. නිෂ්පාදනය වැඩි කරනකොට තමයි රැකියා උත්පාදනය වෙන්නේ, රටේ ජාතික ආදායම ඉහළ යන්නේ. නමුත් එහෙම ව්‍යාපෘති කිසිවක් පෞගේ කාලේ ක්‍රියාත්මකුනේ නැහැ. අඩුම ගාන එක කිරි ෆැක්ටරියක් පෞගේ කාලේ හැදුවේ නැහැ. ඉතින් ගත්ත ණය වලින් එහෙම දෙයක් කරා නම් අද මෙවැනි තත්ත්වයකට අපි මුහුණ දෙන්නේ නැහැ. පෞගේ කාලේ කිව්ව කාර් ෆැක්ටරි දානවා වචන තිබුණා, කොරොන්න කිව්වා. නමුත්
මා කැමති ඇත්තටම මේ විජිතේරත් මහතා දැනගන්න ඔබගෙන් මේ ජනතා විමුක්ති පෙරමුණේ දැක්ම මොකක්ද රටේ නිෂ්පාදන ආර්ථිකයක් බිහි කරලීම සම්බන්ධයෙන්. මොකද අපි දකිනවා විශාලාකාරයෙන් මේ ක්‍රියාවන් වලට ඔබ පක්ෂය විරුද්ධ වෙනවා. නමුත් අපි දැනගන්න කැමති ජනතා විමුක්ති පෙරමුණේ සංකල්පත් රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම හා සම්බන්ධව.
පැහැදිලිව ලංකාවේ හොඳ කාලමුනික දේශපුනික තත්ත්වයක් තියෙන, ඒ වගේම භෞතික සම්පත් තියෙන, මුළු ලෝකේම වෙනස් කරන උසස් මානව සම්පතක් තියෙනවා. මේ මානව සම්පත් සහ භෞතික සම්පත කළමනාකරණය කළා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. ඒක ප්‍රධාන දේ තමයි ඒකට යම් සලස්පක් තියෙන ඕනේ. පළවෙනි එක. දෙවෙනි එක නිෂ්පාදනය මත පදනම් වෙච්ච ආර්ථිකයක් යනවා. තුන්වෙනි එක ඒ නිෂ්පාදනයට ජනතාව සහභාගී කරගන්නවා. හතරවෙනි කාරණාව නිෂ්පාදනයේ ප්‍රතිලාභ ජනතාව අතර සාධාරණ බෙදිලා. මේ මූලික කරුණු හතරට යටත් වෙච්ච ආර්ථික ගමනක් ජනතා විමුක්ති පෙරමුණේ අපිට තියෙනවා. අලුත් තාක්ෂණය යොදාගෙන විශ්වවිද්‍යාලවල අලුත් රිසර්ච් කරලා ඵලදායිතාව වැඩි බීජ වර්ග ඊට ගැලපෙන කෘෂි රසායනික ද්‍රව්‍ය ඒවා නිෂ්පාදනය කරන අපිට හැකියාව තියෙනවා. අපිට පොස්ෆේට් වැඩියක් තියෙනවා. ඒත් අපි පිටරටින් මේ සියල්ල ගෙන්වනවා. ඉතින් මේ සියල්ල එකතු කරගත්ත ඒට ගැලපෙන අධ්‍යාපනයක් තව අවුරුදු 25කින් ලංකාව කොතනද තියෙන්නේ? ඒ වැඩි වෙන ජනගහනයට අවශ්‍ය කරන නිවාස, පාසල්, රෝහල් ඒව පිළිබඳ සලස්මක් හදලා ඒ සලස්ම ක්‍රියාවට නගන්න අද සිට මැදිහත් වීමක් අවශ්‍යයි. ඒව නැතුව ඡන්ද ගන්න බලාගෙන පලස්තර අලවුන එකේ රටක් ගොඩ යන්නේ නැහැ. ඒ නිසා අපි ජනතා විමුක්ති පෙරමුණ විදිහට පැහැදිලිව නූතන තාක්ෂණය සම්බන්ධ කරගත්ත නිෂ්පාදනය වැඩි කිරීමේ ආර්ථික මූලපායක් අතපදනම්ව රට ගොඩනගන්න අපිට වැඩ පිළිලක් සලස්මක් තියෙනවා. අපි ප්‍රායෝගිකව එක පෙන්වලා තියෙන පක්ෂයක්.
හොඳයි, දැන් එතකොට මේ FCID එක හරහා මූල අපරාධ කොට්ටාසය හරහා සිදුවන ක්‍රියාදාමයන් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ මොන වගේ මතයකද ඉන්නේ කියලාත් මම දැනගන්න කැමතියි මන්ත්‍රීතුමා. මොකද FCID එක සම්බන්ධවත් විවිධ මතවාද අපිට අහන්නට ලැබෙනවා. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ සතුටුද මේ යහපාල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරගෙන යන මේ ක්‍රියාදාමය පිළිබඳව?
ඒ සම්බන්ධයෙන් ඇත්තටම ආණ්ඩුවේ තියෙන මැදිහත් වීම තාම මන්දගාමී. ඒක ඉදිගමන යන්නේ. FCID එකට යම් යම් බලපෑම් සහ ඇඟිලි ගැසීම් පවා දැන් සිද්ධ වෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා තමයි ආණ්ඩුව ඇතුළේ ඉන්න අයට එරෙහිව හරියට මේ ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. ඒ ආණ්ඩුව ඇතුළේ ඉන්න අමතුරුන්ටත් මේ චෝදනා තියෙනවා. FCID එකේම ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි ඉදිරිපත් කරපු පැමිණිලි තියෙනවා. රාජිත් සේනාරත්නට, ලක්ෂ්මණ යපා අබේවර්ධනට, ඒ වගේම මහබැංකු පිළිබඳ චෝදනාව ඩිලන් පෙරා අමතිවරයාට එහෙම කීප දෙනෙකුටම තියෙනවා. ඒවා විභාග වෙන්නේ නැහැ. ඒවා ටිකක් පස්සට දාලා තියෙනවා. ඒවා කෙරෙයිද නැද්ද දන්නෙත් නැහැ. ඒක සාධාරණ නැහැ. මේකේ ආණ්ඩුව ඇතුළේද එළියද එහෙම ભેදයක් නැහැ. ඒ විවර්ෂණ ඒ විදිහටම කෙරෙන්න ඕනි. නමුත් දැන් මේ සිද්ධ වෙන්නේ යම් මැදිහත් වීමක් ඇතුළේ. ඒක වැරදි. මේවා කඩිනමින් ක්‍රියාත්මක වෙන්න ඇත්තටම ආණ්ඩුව පොරොන්දු වුණා එහෙම එකක්. වෙනම යාන්ත්‍රණයක් පිහිටවනවා. වෙනම අධිකරණයක් පවා පිහිටවනවා කියලා. නමුත් තාම එහෙම දෙයක් ක්‍රියාත්මක වෙලා නැහැ. FCID එකෙන් යම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා. නමුත් ඒක ජනතාව බලාපොරොත්තු වෙච්ච ආකාරයට සිද්ධ වෙන්නේ නැහැ. ඊට වඩා කඩිනම්ම මේ ක්‍රියාමාර්ග ඉස්සරහට යන්න ඕනි කියන එක තමයි පැහැදිලිව අපේ ස්ථාවරය.
ඔව්, එතකොට අපි දකිනවා මේ පාර්ලිමේන්තුවේ මේ වෙනකොට විපක්ෂ සංවිධායක තනතුරු දරමින් සිටින ඔබ පක්ෂයේ නායකතුමා අනුර කුමාර දිසානායක මහතා. අපි දකිනවා මේ මහතා පාර්ලිමේන්තුව තුළ යම් යම් කරුණු සම්බන්ධව විශාල හඬක් නගනවා. එතකොට ඇතැම් වෙලාවට මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න එහා පැත්තෙන් කෙනෙක් නැහැ. එහෙමත් නැත්නම් අගමැතිවරයා යම් කිසි වූ ආකාරයකට මැදිහත් වීමක් කරනවා. ඊට පස්සේ ඒක හාස්‍යමය ස්වභාවයකින් කෙළවරට පත් වෙනවත් අපි දකිනවා මාධ්‍යමකින්. එතකොට මේ ඇත්තටම විපක්ෂ සංවිධායකවරයා විදියට ඔබ පක්ෂයේ නායකයාට මීට වඩා දෙයක් කළ හැකි කියලා ඔබ විශ්වාස කරන්නේ නැද්ද?
පාර්ලිමේන්තු තුල 225 ජනතා විමුක්ති පෙරමුණට තියෙන මන්ත්‍රීතුමා 6. ඒ 6ක් තියාගෙන තමයි අපි ওই දේවල් ඔක්කොම කරන්නේ. අපිට දීපු ජනවරම කණුව අපි ඇත්තටම හරියට ගත්තොත් අපේ තියෙන ප්‍රමාණයට සාපේක්ෂව අපි ලොකු දෙයක් කරනවා. මීට කලින් විපක්ෂ සංවිධායකවරු හිටියන්නේ. විපක්ෂ සංවිධායකවරුත් එක්ක සංසන්දනය කළ බැලුවොත් අපි 6 දෙනෙක් ඉඳලා අපේ පක්ෂ විපක්ෂ සංවිධායකවරයා බලාපොරොත්තු වෙච්ච මට්ටමටත් එහා ගිය කාර්යභාරයක් කරනවා. ඊට වඩා දෙයක් කරන්න නම් ප්‍රමාණාත්මකව අපිට යම් බලයක් තියෙන්න ඕනේ. ප්‍රමාණාත්මකව අපිට මීට වඩා බලයක් තිබුණා නම් අපි මීට වඩා දෙයක් කරලා පෙන්නනවා.
දැන් විජිත හේරත් මහතා, මේක ඇත්තටම මේ ජනතාවගේ අතර තියෙන කසුකුසුවක් කතාබහක්. ඔබ පක්ෂයේ නායකයා මේ රතු ඇලු පැටියා කියලා හඳුන්වීමේ තේරුම වක්‍රාකාරයෙන් ආණ්ඩුවට උදව් කරනවා කියන කතාව. මේක හොඳ අවස්ථාවක් ඔබට ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න.
ඇත්තටම මේක ජනතාව අතර තියෙන මතයක් නෙමෙයි. පැරදිච්ච කණ්ඩායම, ඒකාබද්ධ විපක්ෂය කියාගන්න කණ්ඩායම හදපු මතයක්. ඔවුන්ගේ තනතුරු වරප්‍රසාද වරදාන දැන් නැති වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට ලොකු කේන්තියක් වෛරයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නිසා තමයි පහුගිය ආණ්ඩුව වැටුනේ. ඒක ඔවුන් පිළිගන්නවා. තමන්ට අහිමි වෙච්ච දේවල් පිළිබඳ තියෙන කේන්තිය තමයි ඔය අපිට එහෙම ලේබල් කරලා පිටමං කිරීමක් කරගන්නේ. අපිට කාත් එක්කවත් ඩීල් නැහැ. අපි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වැට්ටුවා. ඒ වටන කොටත් අපි කිව්වා මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව ෂුවර් නැහැ කියලා. කිව්වා වගේ මේක අද ඔප්පු වෙලා තියෙනවා. අපි වෙනම මැතිවරණයට ඉදිරිපත් වුණේ, එක්සත් ජාතිපක්ෂයේ වෙනම මැතිවරණ ඉදිරිපත් වුණේ. අපි ඒ වෙලාවේ කිව්වා මේ පාර්ලිමේන්තුවේ ලොකු බලයක්, ලොකු ශක්තියක් අපිට දෙන්න කියලා. ඉතින් ඒ මොහොතේ තිබිච්ච තත්ත්වය අනුව මහින්ද රාජපක්ෂ නැවත බලයට කියන තිබිච්ච සැකයත් එක්ක අපිට දෙන්න හිටපු ඡන්ද ගොඩක් නැවත එක්සත් ජාතිපක්ෂයට දුන්නේ. ඒකෙන් තමයි ඔවුන්ට යම් බලයක් ලැබුණේ. කෙසේ වෙතත් අපි පක්ෂයක් විදිහට අපේ මෙච්ච ප්‍රතිපත්තියක් මත ස්වාධීනව අපි කටයුතු කරන්නේ. ඒ නිසා කාගේවත් කොන්ත්‍රාත් ඉටු කිරීමක් අපි කරන්නේ නැහැ. දේශපාලන පක්ෂයක් විදිහට අපි අපේ ප්‍රතිපත්තිය මත ස්වාධීනව අපි ඉදිරියට යනවා. කාගේවත් කොන්ත්‍රාත්, කාගේවත් ඩීල් දේශපාලනයක් අපි කරන්නේ නැහැ. අපි ජනතාවත් එක්ක එකතු වෙලා අපේ දේශපාලන ගමන ඉදිරියට යනවා.
දැන් එතකොට මේ ඉදිරියේදී පළාත් පාලන මැතිවරණ සම්බන්ධව උණුසුමක් නැගින කාලයක්. දැන් මේ වෙනකොටත් පළාත් පාලන ආයතනවල මැතිවරණ නොපැවැත්වීම හරහා ජනතාවගේ ඡන්දායිතිය උදුරාගෙන තියෙන කියන විශාල චෝදනාවක් වත්මන් රජයටත් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඇත්තට මොන වගේ ආකල්පයකදී සිටින්නේ? මේ සීමා නිර්ණය තාම අහවර නැහැ කියන කාරණාව මත මේ මැතිවරණය, පළාත් පාලන ආයතනවල මැතිවරණ නොපැවැත්වීම පිළිබඳව?
ඇත්තටම සීමා නිර්ණය කතාව සම්පූර්ණ බොරුවක්. ඒක නෙමෙයි ඇත්ත කතාව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දෙකට කැඩිලා තියෙනවා. පක්ෂය ඇතුළේ කණ්ඩායම් දෙකයි, මෛත්‍රී කණ්ඩායම, මහින්දයි කණ්ඩායම. ඒ ඡන්දෙකට ගියොත් මේ කණ්ඩායම් දෙක දෙකට බෙදিলা ඡන්ද ඉල්ලනවා. ඒක අවාසි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕනිකම තියෙනවා ඡන්ද කල් දාගන්න. එක්සත් ජාතික පක්ෂයටත් ඕනේ චන්දකල් දාන්න. ඇයි? මේ ගෙවිච්ච අවුරුද්ද තුල එක්සත් ජාතික පක්ෂය රටට වැඩක් කරේ නැහැ. අඩුම ගානේ තමන්ගේ පාක්ෂිකයන්ටවත් පෙන්වන්න යමක් කරලා නැහැ. එනිසා මේ වෙලාවේ ඡන්දයක් තිබ්බොත් එක්සත් ජාතික පක්ෂයටත් අවාසි. එනිසා දෙගොල්ලොම දැනුවත්ව එකඟතාවයෙන් මේ මැතිවරණේ කල් දාලා තියෙනවා. කල් දාන්න හේතුවක් විදිහට ඔය සීමා නිර්ණය කතාව කියනවා. සීමා නිර්ණය නිසා අවුරුද්ද එකක් ඡන්ද කල් දානවා නම් හොඳම දේ තමයි පැවතිච්ච ක්‍රමයේද ඡන්ද තියෙන එක. අපි කියන්නේ ඒක. ඔය තියෙන අඩුපාඩු හදාගන්න ඊළඟ ඡන්දෙට යමු. එතකන් තිවිච්ච මැතිවරණ ක්‍රමයේ ඡන්ද තියෙන එක හෙට උනත් කරන්න පුළුවන්. තමන්ගේ පක්ෂ අභ්‍යන්තරයේ තියෙන ගැටලු නිසා අද ජනතාවගේ ඡන්දයිති ලබා දෙන්න නැතුව තියෙනවා. ඒක යහපාලනේ නෙමෙයි. මොකද ඡන්දයිති දෙන එක යහපාලනේ මූලික ලක්ෂණයක්. ඉතින් අද ඒක බිඳලා තියෙනවා. අර ඔබ ඉස්සල්ලාම අහපු ප්‍රශ්නේ යහපාල නිත්‍යාවේ කියන එකේ තවත් එක් ප්‍රධාන සාධකයක් තමයි මේ මැතිවරණේ කල් දැමීම.
ඇත්තටම මේ ඉදිරියේදී දැන් මේක කිසියම් ආකාරයකට ලබන අවුරුද්දේ මාර්තු අප්‍රේල් වගේ වෙනකොට පැවතිය හැකි කියන මතයකුත් අපිට ඇහෙනවා. දැන් එවැනි වූ දෙයක් ආවොතින් එහෙම ලබන අවුරුද්දේදී මැතිවරණයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඇත්තටම සූදානම්ද? මොකද්ද තියෙන සූදානම් මේ වෙනකොට?
අපි පැහැදිලිවම සූදානම්. ඒක ඔය කතා පහුගිය අවුරුද්දෙත් කිව්වා. දිනත් කිව්වා. මේ 2016 අප්‍රේල් 7 වෙනිදා ඡන්දේ තියෙනවා කියලා අගමැතිවරය කිව්වා. එහෙමත් කියලා තමයි ආපෝ ඡන්ද කල් දැම්මේ. මේක නිකන් බාලගිරි දෝෂේ වගේ ලබන අවුරුද්ද කියන එකත් කරනකම් විශ්වාසයක් නැහැ. කොහොම වුණත් මැතිවරණයකට අපි සූදානම්. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි එකක් කියන්න ඕනේ. දැන් මේ අලුත් මැතිවරණ ක්‍රමයක් කියලා දැන් මේ ක්‍රියාවට නගන්න යන්නේ ද්විපක්ෂ ක්‍රමයක් විතරක් ගේන්නේ. ශ්‍රී ලංකා ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂය කියන පක්ෂ දෙක විතරක් බලයට එහෙම සදා වෙච්ච මැතිවරණ ක්‍රමයක් තමයි දැන් මේ ක්‍රියාවට නගන්න හදන්නේ. ඒක සම්පූර්ණ වැරදි. අපි කියන්නේ සාධාරණ නියෝජනයක් ඇති වෙන මැතිවරණ ක්‍රමයක් හදන්න. ඒ මැතිවරණයක් තුළ පවත්ව ඕනම මැතිවරණයකට අපි සූදානම්.
ඔව්, ඕස්ට්‍රේලියාවට මේ දවස්වල විශේෂිත වූ සම්මන්ත්‍රණ මාලාවක් සඳහා සම්බන්ධ වෙලා සිටින පැමිණිලා සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සමගින් තමයි SBS සිංහල ගුවන්විදුලි මේ සාකච්ඡාව කරමින් ඉන්නේ. දැන් මන්ත්‍රීතුමා, මේ සාකච්ඡාවේදී දැන් ඉදිරි මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ තියෙන සූදානම පිළිබඳව ඔබතුමා සඳහන් කළා. දැන් මම ඇත්තටම දැනගන්නට කැමතියි මේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම පිළිබඳවත්, එහා සම්බන්ධව තියෙන විවිධ මත පිළිබඳවත්. අපි දැක්ක පසුගිය මහමැතිවරණයේදී විශාල ජනබලයක් ගොඩනැගෙනවා හිටපු රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව, ඒ වගේම වත්මන් යහපාලන ආණ්ඩුවටත් අකමැති යම් කිසි වූ පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ සංකල්ප පිළිබඳව බොහොම සද්භාවයෙන් යුක්තව සමීප වෙලා හිටියා. මන්ත්‍රීවරු 11 දෙනෙකු වගේ සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට යවා ගැනීමට තරම් ජනබලයක් ඔබ පක්ෂය වටා ගොඩනැගිලා තිබුණා. නමුත් මීට පෙර පැවති ඡන්ද වගේම පසුගිය ඡන්දයේදීත් අවසාන ප්‍රතිඵලයේදී හිතූ තරම් ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන්නේ නැහැ. මොකක්ද ඔබ දකින හේතුව මේ ජනතා විමුක්ති පෙරමුණ වටා විශාල ප්‍රමාණයක් ගොඩනැගෙනවා මැතිවරණ ප්‍රචාරක සමයේදී, නමුත් ප්‍රතිඵලයේ එන්නේ නැහැ? මොකක්ද ඔබ දකින වෙනස මේ සම්බන්ධව?
ඇත්තටම රාජපක්ෂ පාලනයට විරුද්ධව පැහැදිලි ඍජු විපක්ෂයේ කාර්යභාරය කරේ ජනතා විමුක්ති පෙරමුණ. එදා විපක්ෂයක් තිබුණ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නිල විපක්ෂේ වුණාට සැබෑ විපක්ෂේ බවට පත් වුණේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේම ඒ ආණ්ඩු පෙරළියට ජනතා විමුක්ති පෙරමුණ ඉතා සක්‍රීය කාර්යභාරයක් ඉටු කරා. එවැනි තත්ත්වයක් තුළ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් විශ්වාසය ජනතා කැමැත්ත විශාල වශයෙන් ගොඩනැගිලා තිබුණා. ඒ නිසා තමයි ඔබ කියූ පරිදි මීට වඩා මන්ත්‍රී ධූර ප්‍රමාණයක්, ඡන්ද ප්‍රමාණයක් ජනතාවෙන් තුන ලැබෙයි කියන මතය ජනතාව තුළ තහවුරු වුණා. නමුත් අවසන් මොහොතේ, මහමැතිවරණ අවසන් මොහොතේ, එය ජනාධිපතිවරණයක් තත්ත්වයට වෙනස් වුණා. මහින්ද රාජපක්ෂ පිළ සහ අනිත් පැත්තට එක්සත් ජාතිපක්ෂ කණ්ඩායම. මහින්ද රාජපක්ෂ නැවත බලයට එයි කියන මතයක් ඇත්තරම පහුගිය මැතිවරණ ආසන්නයේ ඇති වුණා. ඒකට ජනතාව කොහෙත්ම කැමති නැහැ. ඒසාව ජනතාව තීරණය කරා ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද දෙනවා වෙනුවට එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දීලා මහින්ද එන එක වළක්වන්න. ඔක තමයි ඇත්ත කතාව. ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද දෙන්න බලාපොරොත්තු හිටපු අය, විශ්වාසය හිටපු අය පවා නැවත මහින්ද පරද්දන්න UNP ඡන්ද දුන්නා. ඉතින් ඒකෙන්ම පැහැදිලි අවසන් මොහොතේ ඇතිවෙච්ච තත්ත්වය. ඉතින් ඒකෙන් කිසිසේත්ම අදහස් වෙන්නේ නැහැ ඒ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ හැරගියා කියලා. මොකද අවස්ථාව අනුව වෙන්න තිබිච්ච මහා බරපතල හානියක් වළක්වන්න කියන අර්ථයේ ඔවුන් ඒ තීන්දුව ගන්න ඇති.
හොඳයි, දැන් මම ඇත්තටම දැනගන්න කැමති අන්තර්ජාතිකව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තියෙන ආකල්ප සම්බන්ධව සහ ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ දැක්ම පිළිබඳව අදහස් පැහැදිලි කරගන්න. දැන් පහුගිය කාලවකවානුවේදී මේ යුදාපරාධ සම්බන්ධව මානව හිමිකම් සම්බන්ධව විශාල කතිකාවතක් ඇති වුණා. තාමත් ඒක කෙලවරක් නැහැ. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ කොතනද හිටගෙන ඉන්නේ මේ මානව හිමිකම් සම්බන්ධව සහ අන්තර්ජාතික විනිසුරුවරුන් මේ කාර්යතාවයට සම්බන්ධ වීම කියන කාරණාව අපි ගත්තොත් එහෙම?
අපේ ස්ථාවරයේ ඒක කිසි වෙනසක් නැහැ. අපි ඉතා පැහැදිලිව කිසිදු විදේශ මැදිහත්වීමක් රටේ අභ්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් සිදු විය යුතු නැහැ කියන ස්ථාවරයේ අපි එදත් හිටියා, අදත් ඉන්නවා. නමුත් අපි එකක් පැහැදිලිව කියනවා, කිසිදු ජාත්‍යන්තර විනිශ්චයකාරවරයෙකුට අපේ රට තුළ අධිකරණ ක්‍රියාවලියක් මැදිහත් වෙන්න බැහැ. අපේ රටේ ව්‍යවස්ථාවක් තියෙනවා, අපේ රටේ නීතියක් තියෙනවා. ඒ ව්‍යවස්ථාවට පිටින් කිසිවෙකුට වැඩ කරන්න බැහැ. අපේ රටේ ව්‍යවස්ථාවට අනුව කිසිදු විදේශීය විශේෂකාරවරයෙකුට ලංකාවේ අධිකරණ ක්‍රියාවලියට මැදිහත් වෙන්න බැහැ. ඒක නීතියේ තියෙන ව්‍යවස්ථාව. එහෙමනම් අලුත් ව්‍යවස්ථාවක් හදන්න අලුත් නීතියක් තියෙනවා. එහෙම කරන්න බැහැ. එහෙම කරන්න ජනතා විමුක්ති පෙරමුණ ඉඩ දෙන්නේ නැහැ. ජාත්‍යන්තර වශයෙන් එහෙම උවමනාවක් තියෙනවා අපි දන්නවා.
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව මේ ජොයින්ට් රෙසලූෂන් එකක් විදිහට මේක අරගෙන ආවේ. කියන්නේ ශ්‍රී ලංකා රජය මේකට කැමති වෙලා තියෙනවා.
ශ්‍රී ලංකා රජය ඉතලා බරපතල වැරද්දක් කරේ. අපි ඉතා පැහැදිලිව කිව්වා. විශේෂයෙන්ම ඇමරිකාවත් එක්ක එකතු වෙලා ඇමරිකාව හදපු යෝජනාව තමන් යෝජනාවක් විදිහට ඉදිරිපත් කරපු එකම වැරදි. ඉතින් මේක ඇති උනේ 2009 මේ මාසේ 19 එදා බැංකිමුන් එක්ක අත්සන් කරපු එකපද ප්‍රකාශය. මහින්ද රාජපක්ෂ මහනුවරදී අසංකෘප ඒකාබද්ධ ප්‍රකාශනයේ ඉතා පැහැදිලිව මේකට අවශ්‍ය ඉඩ හැදුවා. එතනින් තමයි දිගටිකට දරුස්මාන් වාර්තා, දරුස්මාන් කමිටු පත් කර කරා. එදා වරද්දගත්ත වෙලාවෙමත් අපි කිව්වා මේ ඒකාබද්ධ ප්‍රකාශනයේ තමයි යුද්ධෙන් පස්සේ නැවත ජාත්‍යන්තර මැදිහත් වීමකට ඉඩ හදපු පළවෙනි තැන. යුද්ධ වෙලාවෙත් දිගින් දිගට මැදිහත් වුණා. යුද්ධ ඉවරෙච්ච ගමන් හදිස්සියම බැංකිමුන් ඇවිල්ලා හෙලිකොප්ටරෙන් කටවටේ ගිහිල්ලා මේ ප්‍රකාශනය අත්සන් කරලා නැවත ඉඩ හදාගත්තා. ඒක තමයි මේ දිගට යන්නේ. අපි අපේ රටේ ප්‍රශ්න විසඳ ගන්නවා නම් අපි අපේ රටේ මානව හිමිකම් ආරක්ෂා කරලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා අපේ දෙමළ සිංහල මුස්ලිම් ජාති භේදයක් නැතුව ඒක ඇයිකින් තහවුරු කරනවා. පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල් පිළිබඳ සත්‍ය හා ප්‍රතිසන්දාන කොමිසමක් පත් කරලා ඒ කොමිසම හරහා රට තුල යම් වැරද්දක් වුණා නම් ඒවා නිරාකරණය කරගන්න අපිට පුළුවන්. අපි කිව්වා 2019 යුද්ධ ඉවරුනේ 2026 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කරේ වහාම සත්‍ය හා ප්‍රතිසන්දාන කොමිසමක් පත් කරා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ ජාත්‍යන්තර මැදිහත් වීම පිළිබඳව ඔය හැම පක්ෂයකටම වඩා කලින් දැකපු පක්ෂයක්, කලින් මැදිහත් වෙච්ච පක්ෂයක්. අදත් අපි ඒ ස්ථාවරිත පැහැදිලිව ඍජුව ඉන්නවා. යම් අසාධාරණයක්කට තුළ වෙනවා නම් ඒකට සාධාරණ ප්‍රතික්‍රියාව ජිනීවා වලින් කියනකම් ඉන්න ඕනේ නැහැ. අපි ඒකට කලින් කලින් එහෙම කරනවා නම් ඔය මැදිහත් වීම පරද්දන්න පුළුවන්.
හොඳයි මන්ත්‍රීතුමා, එතකොට මේ ව්‍යවස්ථා සංශෝධනයකුත් එනවා. එතකොට ව්‍යවස්ථා සංශෝධනයේ යම් යම් කරුණු කාරණා පිළිබඳව මතභේදයට ලක් වෙමින් සාකච්ඡාවට බඳුන් වෙමින් තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ දැක්ම මොකක්ද නව ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව?
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදෙන්න ඕනේ. දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරුත් 38ක් පරණයි. අලුත් මූලික අයිතිවාසිකම් පිළිබඳ වගන්ති, ජාතික සමගිය ගොඩනැගීම සඳහා අලුත් වගන්ති, ඒ වගේම ලෝක තත්ත්වයට ගැලපෙන වගන්ති මේ අලුත් ව්‍යවස්ථාවක් තුළ ඇති වෙන්න ඕනේ. ඒක අපි පිළිගන්න. දැන් ඔය සමහරු කියන්න උත්සාහ කරනවා මේ අලුත් ව්‍යවස්ථාව හදනු දැන් රට බෙදිලා. එහෙම දෙයක් නම් තවම වෙලා නැහැ.
එතකොට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රටට අගතියක් ඇති වෙනවා කියලත් ඇතැම් පාර්ශ්ව කියනවා. දැන් එතකොට ඒ සම්බන්ධ විශාල හඬක් නගමින් පසුගිය ආණ්ඩුව පෙරලන්නට ඒක රාශි වෙලා හිටිය කණ්ඩායම් එක්ක එකට හිටගත්ත දමිළ පක්ෂම පස්සේ කියන්න ගත්තා මේක අපිට පාඩුවක් වෙන්න යන්නේ. මොකද විධායක ජනාධිපති ක්‍රමය තියෙන එක හොඳයි සුළු පක්ෂවලට කියලා. දැන් ඇත්තටම අලුත් ආණ්ඩු ක්‍රමයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙනවටද කැමති ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් ඒ පවත්වා ගැනීම?
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළවෙනි මූලික ප්‍රමුඛතම කාර්යය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. මොකද ජනාධිපතිවරයා බලයට පත් වුණේ ඒකට. පොරොන්දු ඒක. පොදු අපේක්ෂකයා වුණේ ඒකට. පළවෙනි සාධක ඒක. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී මූලිකම කරුණ. ඒකත් එක්ක අලුත් වදන්ට එකතු වෙන්න ඕනේ කියන ස්ථාවරය අපි ඉන්නේ. ඒවා තවම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. යම් යම් පක්ෂ උත්සාහ කරනවා කලින් හිටපු ස්ථාවරයන් වෙනස් කරලා තමන්ගේ බලවමනාව සඳහා විධායක ක්‍රමය පවත්වාගෙන යන්න. එවැනිකට කිසිසේත්ම ජනතා විමුක්ති පෙරමුණ එකඟ වෙන්නේ නැහැ. අපි වෙන දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියන්නේ නැහැ.
එතකොට දැන් මේ ලංකාව කියලා කියන්නේ වසර 30කට ආසන්න කාලයක් ජනවර්ග ලංකාවේ හිටිය ජනවර්ග දෙකක් අතර සිවිල් යුද්ධයක් පවතිච්ච රටක්. එතකොට මේ ඇති වුණු තත්වයන් සමනයටපත් වෙන්න වසර ගණනාවක් යනවා. අපිට අවුරුද්දක් දෙකක් තුනක් ඇතුළත මේක සම්පූර්ණයෙන්ම සරල රේඛාවක් ආකාරයට විසඳීම බලාපොරොත්තු වෙන්නත් බෑ. අනිත් අතට ඇහෙන කතාවක් තමයි ඔය විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව කතාබහ කරද්දී මේ වගේ අර්බුදකාරී වාතාවරණයක තාමත් ශ්‍රී ලංකාව තියෙන වකවානුවක ජනාධිපතිවරයාගේ විධායක බලතල අහෝසි කිරීම රටේ ස්වාධිපත්‍යයට යම්කිසි ආකාරයකින් බලපෑමක් වෙන්න පුළුවන් කියලා. ඔවුන් දක්වන උදාහරණේ තමයි උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරලා යම්කිසි වූ මතභේදකාරී වාතාවරණයකට ආව වකවානුවකදී ආර් ප්‍රේමදාස මහතා එකට අක්ගාලා පළාත් සභා දෙකක් විදියට විසිරුවා හැරීම. ඔහු පාවිච්චි කළේ විධායක බලතල. මේ තත්ත්වය තවදුරටත් අවශ්‍යයි කියන පිරිසකුත් ඉන්නවා. ඔබ මොකක්ද කියන්නේ ඒ සම්බන්ධව?
උතුරු සහ නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කරත් විධායක ජනාධිපතිවරයා. එතකොට වෙනම තිබිච්ච පළාත් දෙකක් එකතු කරත් තනි පුද්ගලික විධායක බලය පාවිච්චි කරනවා. ඒකෙන්ම පැහැදිලි ඕනම කෙනෙකුට තමන්ගේ තනි බලය පාවිච්චි කරලා හිතුමනාපට වැඩ කරන්න පුළුවන්. ඒකම වැරදි. ඇත්තටම උතුරු සහ නැගෙනහිර වෙන් කරේ ජනතා විමුක්ති පෙරමුණ. අපි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් කරගෙන යනුවක් ගන්න. ඒ නිසා මේක විධායක ජනාධිපතිවරයා කියන තනි පුද්ගලයාට මේ බලය දුන්නොත් වෙන්න පුළුවන් හානි වලට තව හොඳම උදාහරණයක්. විධායක ක්‍රමය අහෝසි කරලා රට තුළ ස්ථාවරත්වයක් ඇති කරන්න පුළුවන්. ස්ථාවරත්වයේ තියෙන ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසය මත මොන ජනාධිපති හිටියත් වැඩක් නැහැ. රටේ ජනතාව විශ්වාසය පිළිගැටුණොත් මහින්ද රාජපක්ෂ විධායක බලය තවත් වැඩි කරගත්තා. 18 සංශෝධනය ගෙනල්ලා තවත් බලතල වැඩි කරගත්තා. හැබැයි ජනතාවගේ විශ්වාසය වැටුණා, බෙදවැටුණා, ඉතින් ආණ්ඩු වැටුණා, ජනාධිපතිවරයා පරාදුණා. ඔබ කවුරුත් ජීවත් වෙන මේ ඕස්ට්‍රේලියාවේ විධායක ජනාධිපතිවරයෙක් නැහැ. හැබැයි රට අස්ථාවරද? රට බිඳවැටෙනවද? නැහැ. ඒ නිසා මේ විධායක ක්‍රමයේම රටක ස්ථාවරත්වයේ තීරණාත්මක සාධකයක් නෙමෙයි.
ඒක ඇත්තටම මේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය දෙයක්ද නැත්නම් දේශපාලන තන්ත්‍රයට අවශ්‍ය දෙයක්ද? මොකද සාමාන්‍ය ජනතාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට වඩා තමන්ගේ එදිනෙදා ජීවිතයට යම් කිසි සහනයක් නීතිය ස්වාධිපත්‍ය වගේ දේවල් තමයි බලාපොරොත්තු වෙන්නේ කියන ප්‍රකාශත් අපිට ඇහෙනවා.
ඇත්තටම සාමාන්‍ය ජනතාව ඉතා පැහැදිලිව මේ විධායක ක්‍රමයෙන් බැටකනවා. විධායක ක්‍රමයේ ගොදුරු බවට පත් වෙලා තියෙන්නේ රටේ ජනතාව. ඒ ජනතාවට ඒක දැනෙන්නේ නැහැ. මේක විධායක ක්‍රමය නිසාම වෙනවා. පොතන තමයි මේකේ ගැටලුව තියෙන්නේ. ජනතාව යම්කිසි සිද්ධියක් සම්බන්ධයෙන් යම්කිසි දෙයක් සම්බන්ධයෙන් දැනගත් වෙද්දී ජනතාවට පෙරලා ඒක ප්‍රතිපහාර එල්ල වෙනකොට මේ ප්‍රතිපහාර එන්නේ විධායක බලය නිසාය කියන එක ජනතාවට තවම හරියට වැටහෙන්නේ නැහැ. ජනතාව මේ මොහොතේ ඊට ආසන්නම කෙනා තමයි තමයි ප්‍රධාන එදිරිවාදියා විදිහට දකින්නේ. හැබැයි මේ ක්‍රමයේ විසින් තමයි සියල් තීරණේ. බොහෝ දේවල් වල වගෝත්තරකාරය බවට පත් වෙලා තියෙන මේ විධායක ක්‍රමය අහෝසි කිරීම
හොඳයි. අපි සෑහෙන වෙලා සාකච්ඡා කළා මන්ත්‍රීතුමා. මං අවසානයකට එළඹෙන්නට කැමති. මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණට වත්මන් ආණ්ඩුවේ යම් යම් කර්තව්‍යවලට මැදිහත් වීමට ලැබිලා තියෙන අවස්ථාව පිළිබඳව ටිකක් කතා බහ කරමින් ඒ තමයි කෝප් කමිටුවේ සභාපතිත්වය. මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන් ඇති මන්ත්‍රීවරයා තමයි උසුලමින් සිටින්නේ. ඔබ පක්ෂය නියෝජනය කරන කෙනෙක් විදිහට අපිට පැහැදිලි කරනවාද කෝප් කමිටුවේ සුනිල් හඳුන් නැති මන්ත්‍රීවරයාගේ මැදිහත් වීම කොයි ආකාරයෙන් මේ වෙනකොට සාර්ථකත්වයට පත් වෙලා තියෙනවද? තව මොනවද වෙන්න ඕනේ? අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්.
කෝප් කමිටු කියන්නේ පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම ආණ්ඩුවට සම්බන්ධ ආයතනවල සංස්ථා මණ්ඩලවල දූෂණ වංචා පිළිබඳ සුවබැලීමේ කමිටුවක්. එහි සභාපති ධුරය විපක්ෂය විසින් නියෝජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන් නැති සහෝදරයා. සාමාන්‍ය ලෝකේ පිළිගත් ක්‍රමයේ තමයි ගෝප් කමිටු සභාපති ධුරය විපක්ෂයට දෙන එක. ඒ අනුව තමයි අපි මේක ලබා ගත්තේ. මේක ආණ්ඩු ක්‍රියාවලියට සම්බන්ධ වීමක් නෙමෙයි. නමුත් අපි මේ වගකීම බාර අරගෙන කෙටි කාලයක් තුළ පහුගිය කාලේ ආණ්ඩුවේ විවිධ සංස්ථා මණ්ඩලවල සිද්ධ වෙච්ච අක්‍රමිකතා දූෂණ පිළිබඳවත් වත්මන් ආණ්ඩුවේ මේ කෙටි කාලය තුළ ඇති වෙච්ච දේවලුත් ඉතා පැහැදිලිව සුවබැලීමක් කරා. විශේෂයෙන්ම මහබැංකු අධිපතිවරයාගේ ප්‍රශ්නය, ඒ වගේම ලංකා පුත්‍ර බැංකුව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන, විවිධ අමාත්‍යාංශවලට අනුබද්ධ ආයතනවලට කෝප් කමිටුව විදිහට මන්ත්‍රීවරු පවා ගිහිල්ලා නිරීක්ෂණය කරලා ඒ ආයතනවලට පවා ගිහිල්ලා ඒ පිළිබඳ සමීක්ෂණ කරා, පරීක්ෂණ කරා, විශාල මැදිහත් වීමක් කරා. ඉතින් අපි මේ කෙටි කාලය තුළ විශාල බලපෑමක් කරලා තියෙනවා වත්මන් ආණ්ඩුවටත් කෝප් කමිටුව හරහා සිද්ධ වෙන පරීක්ෂණ මගින්. ඉතින් අපි ඉදිරියට ඊට වඩා තවත් ආයතන ගණනාවක් පිළිබඳව සා බලන්න යොදාගෙන තියෙනවා. අපිට ලැබිලා තියෙන මේ වගකීම ජනතාව බලාපොරොත්තු වන ආකාරයෙන් උපරිමයෙන් ඉටු කරන්න කෝප් කමිටුවේ තියෙන නීතිමය තත්ත්වයට යටත් සිදු කරන්න උපරිමේ මැදිහත් වෙලා තියෙනවා. ඒ කාර්යභාරය පිළිබඳව ඇත්තටම ජනතාවට ලොකු විශ්වාසයක් ඇති කරලා තියෙනවා.
හොඳයි, මේ දවස්වල ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සමගින් තමයි SBS සිංහල ගුවන්විදුලියේ මේ සාකච්ඡාව ඔබට අරගෙන ආවේ. යහපාලන මිත්‍යාව සහ ශ්‍රී ලංකාවේ අනාගතමයින් සම්මන්ත්‍රණ මාලාවක් වෙනුවෙන් තමයි මන්ත්‍රීවරයා මෙහෙට පැමිණලා සිටින්නේ. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනික තන්ත්‍රය ගමන් කරන්නේ කොයි ආකාරයකට, කොයි අතකටද කියන කාරණාව සම්බන්ධයෙන් පැහැදිලි විග්‍රහයක් අපත් සමග එකතුව සිදු කිරීම පිළිබඳව මන්ත්‍රීතුමා අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි SBS සිංහල ගුවන්විදුලිය කතා කළාට.
බොහොමත් ස්තුතියි ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මේ අවස්ථාව ලබා දීපු SBS ආයතනයට සහ ඔබට.
SBS සිංහල ගුවන්විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සවන් දීමටත්, විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.